Dr. Harsh De Silva.
Dr. Harsh De Silva, you have 5 minutes.
Thank you, Honorable Chair. Mamme ada katakan ini lassala hitiye garu sabhapathumane namuth mama kemathi sabha gatha karanna me moolya welanda pola sambandhayen inna ape rajya amathiwara Ajith Niwat Kabral mahathuma ye twitter panuwediyak gahala thiyenawa menne mehema Sri Lanka rupee further appreciated against the US dollar today. Current buying and selling rates of US dollar 188 and 192 respectively. Central Bank of Sri Lanka. And he says, we are a government that does what it says. Kela tag kala thiyene maawai me Fitch rating ekai Moody's ekai. So meken kiyanne me rajaya weda karana rajayak balanda api kiwwa rupiyala shaktimat karanawa kiyala ada rupiyala 100 anu dekai, ekasi anu dekai, anu hatai kira. Me iye. Ada ude, Welanda pola, viewersa karna kota, rupiala, dollar ekata saapekshawa, rupiala, rupial, ekasi anu dekai. Then, garu, sabhapathitumani, mang, sabhagatha karanna kemathi, mang, me then, tunai visai. Me then gatta, tunai visi ekata, meka tiyanawa, HNB bank dollar eka rupiyal 208 ilangata tiyenawa commercial bank dollar eka rupiyal 206 ilangata tiyenawa mahajana bank dollar eka rupiyal 206.50 mama danne naha mata vela thibunna meka hoyanna samahara weta lankaye ithihase Welanda polaka, ekenne rajayak visin avapramana kirimak neme. It's not a devaluation. Devaluations have happened. Devaluation kiyanne amathiwarya thirnayak ganno ada rupiyala menne me pramanayata dollarayata saapekshawa heta menne me pramanayata kiyala. E wage budget eke thirnayak gatta garu Mahinda Rajapaksa janadhipathiwarya mudal amathiwarya hatiyata man hitana 2012. Ita passe devaluation ekak vela naha. Make a depreciation ga ekenne welanda polle rupiyale age 192 en patang gatte ada ude 9ට ada handave 3 hamar wenakota 208 man hitanne jeevithe kisi dawasaka me rate me vidiyata api hitamu me sampath bankwe nan man kiyuwe ara 200 sampath bankwe nemei commercial hnb bankwe 208 people's bankwe me aanduwe bankwe rupiyal 206 සමාවෙන්න රුපියල් 206.50 හරි ඒ කියන්නේ 192 කින් පටන් ගත්තොත් 8යි 8යි 6යි 14යි රුපියල් 14ක් රුපියල අවප්‍රමාණ වෙලා තියෙනවා ඩොලර් එකට සාපේක්ෂව අපේ හිටපු ජනාධිපතිතුමනි මං හිතන්නේ මම දන්නේ නැහැ ඒක අපි අහන්න කැමති මොකද්ද මේ වෙන්නේ ආ පැය කීයද දැන් අපිට මහ ලොකුවට කිව්වා චීනෙන් ඩොලර් මිලියන 500ක් හම්බුණා කියලා ඒ නිසා මේ ලොකු කතා කරා දැන් බලන්න රුපියල් ශක්තිමත් වෙනවා කියලා ඊයේ මං අහගෙනයි කියන රුපියල් 180ත් 190කට ශක්තිමත් වෙනවායි කියලා රුපියල් එහෙනම් මෙතන පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මෙතන මේ කෑ ගහනවට වඩා මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා මේ වැඩේ කළමනාකරණය කරගන්න එපැයි මහ බැංකුවට ගිහිල්ලා කියන්න එපැයි කොහොමද දෙයියනේ රුපියල් 16කින් එක දවසකට රුපියල් කඩා වැටෙන්නේ අපි හිතමු මහ බැංකුවේ මේක මේ වාණිජ බැංකුවලනේ රුපියල් 2ක වෙනසක් තිබ්බා කියලා අපි හිතමු රුපියල් 204යි කියලා රුපියල් 204 වුණත් මේ රුපියල් අතන 8යි 4යි රුපියල් 12යි එක දවසේ මොකද වෙන්නේ මොකද මේ ආර්ථිකයට වෙන්නේ සභාපතිතුමනි හැම දෙම ගණන් යන්නේ නැද්ද හෙට වෙනකොට අනිද්ද වෙනකොට දැන් රුපියල් ඩොලර් මිලියන 500 ලැබිච්ච ඩොලර් මිලියන 500 ගරු හිටපු ජනාධිපතිතුමනි ඒක කළමනාකරණය කරගන්න එපා. දැන් මංගාව තියෙනවා මේ ප්‍රසිද්ධ රිසර්ච් කම්පැනි එකකින් ගහපු මේ පණිවිඩය. ඒ පණිවිඩේ මම මේ කම්පැනිේ නම කියන්නේ නැහැ. මේකයි තියෙන්නේ. According to market sources the rupee appreciated 4% since 16 April 2021 largely due to CBSL selling $65 million on the 19th of April. Within Prakash, you know, usual equivalent to 1 month sales to the forex market. Kila. Mukadme kya ne? Arah hambe the dollar million panzi hai. ඩොලර් මිලියන් 67ක් ඊයේ මේ ආණ්ඩුව මේ වික්කයි කියලා විදේශ මේ මේ මූල්‍ය මේ වෙළඳ පොලේ ෆොරෙන් එක්ස්චේන්ජ් මාකට් එක ඩොලර් මිලියන 67ක් වික්කයි කියලා. ඉතින් මේක මේක මම මේ ආයතනයෙන් එවලා තියෙන මේ මේ පණිවිඩය. මේක මට සනාථ කරන්න බෑ. එතන මෙතන වෙන්නේ මේ සමාජ සම්පූර්ණයෙන්ම නොමග අරින්න හදනවා. අපිට කියන්න හදනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ආර්ථිකය ශක්තිමත්ව ඉස්සරහට යනවා, රුපියල් ශක්තිමත් වෙනවා, උද්දමනේ අඩු වෙනවා. ඇත්ත වශයෙන්ම වෙන්නේ ඒකේ සම්පූර්ණ අනිපැත්ත. සම්පූර්ණම අනිපැත්ත. මම දැනගන්න කැමති ගරු මේක මුදල් පනතක් අද? මුදල් පනතට මුදල් ඇමතිවරයා නැහැ. ඒකේ රාජ්‍ය ඇමතිවරයා නැහැ. ඒකේ දෙවනි රාජ්‍ය ඇමතිවරයාත් නැහැ. කිසි කෙනෙක් නැහැ. අපිට ඕනම් පුළුවන් මුදල් ඇමත මෙතන පරාජය කරන්න. ඔය පැත්තේ ඉන්නේ 1 2 3 4 5 දෙනයි. මම ඒක නෑ දොස්තර මහත්තයා, එහෙම කරන්න කියන්න එපා. අපි එහෙම වැඩ කරන්න අවශ්‍යතාවයක් මෙතන නැහැ. නමුත් මම කියන්නේ කෝබලාගේ මේ මේ වගකීම, කෝ වගකීම කිසි කෙනෙක් මෙතන නැහැ. හරි, අපි මුදල් මේක පරාජය කරොත් ඔබලාට මහ ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් what I'm trying to say honorable chairman is we have been taken on a ride by this government. They are telling us one thing, but the honest truth is something completely different. දැන් බලන්න සංචිත ඩොලර් බිලියන 4ට බැහැලා. ඒකෙන් මේ රත්තරන් තියෙන මිලියන 370ක්. ඊළඟට මේ මේ ස්වප්නය තියෙන තව මිලියන 830 ගන්න. ඊළඟට ඒෂියන් ක්ලියරින් හවුස් වලට කැවල තියෙන තව මිලියන 30ක් 40ක්. ඔහොම බැලුවහම අපිට වියදම් කරන්න පුළුවන්. The usable reserves වියදම් කරන්න පුළුවන් සංචිත තියෙන්නේ ඩොලර් මිලියන 2800ක්, එහෙම නැත්නම් ඩොලර් බිලියන 2.8ක් වගේ ප්‍රමාණයක්. හැබැයි මේ මැයි මාසේ 4 වෙනිදා අපිට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 670ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කරය. මැයි මාසේ, ජූලි මාසේ සහ ජූනි මාසේ මේ මාස 3ට සංවර්ධන බැඳුම් කර ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 1100ක්. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා 2011 ජූලි මාසේ 27 වෙනිදා ඔවුන්ගේ රජය ඉදිරිපත් කරපු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරය. අද මං අහගෙන ආයි බන්දුල ඇමතුමා කියනවා එව්වයි තියෙන ප්‍රශ්නේ එක දවසෙන් ගෙවන්න ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ඇමති හැටියට ඒ නිකුත් කරපු ස්වෛරී බැඳුම් කරේ ගෙවන්න තියෙනවා මේ අවුරුද්දේ ජූලි මාසේ 27 වෙනිදා ඩොලර් බිලියන 1ක්. එතකොට මේ මාස 3ේ අපිට ඩොලර් බිලියන 2100ක් විතර ගෙවන්න තියෙනවා ණය හැටියට විතර. සාමාන්‍යයෙන් එක මාසයකට සභාපතිතුමා අපි ඩොලර් මිලියන 100ක් ගෙවනවා මේ රට පොලිය හැටියට. එතකොට අද ඉඳලා තව මාස 6කට පොලිය එකතු කරොත් ඩොලර් මිලියන 600ක්. එතකොට ඒ ගාණ හැදුවම කීයද? ඩොලර් මිලියන 2700ක්. අතේ තියෙන ඩොලර් මිලියන 2800යි. හරි, ඒ තියෙන ටිකක් දැන් ඩොලර් මිලියන 500ක් චීනෙන් ඇවිල්ලා ඒක තියාගන්න එපා හදිස්සියකට. ඒ ටික මේ පැලස්සර විසඳුමකට මාකට් එකේ විකුණලා දැම්මහම මෙතන පාර්ලිමේන්තුවේ ඇවිල්ලා එහෙමත් නැත්නම් ට්වීට් ගහලා කියනවා මෙන්න පොලේ අපේ රුපියල ශක්තිමත් වෙනවා කියලා. හැබැයි ඒකෙන් වෙන්නේ මේ තියෙන මුදල් ටික ඔක්කොම කාබාසිනිය කරනවා. මේක මෙහෙම කරන්න එපා. මොකද මේක ඔබතුමාලගේ දේශපාලන පක්ෂයකට වඩා එහා ගිය දෙයක්. මේක මේ රටේ ජීවත් වෙන සමස්ත ජනතාවට ප්‍රශ්නයක්. ඔබලාට බැරි වුණොත් මේ රුපියල කළමනාකරණය කරගන්න මේ මුළු රටේ ජීවත් වෙන සියලු දෙනාටම ප්‍රශ්නයක් වෙනවා. සමහර වෙලාවට මිනිස්සුන් පාට බහින්නට තියෙනවා ජීවත් වෙන්න බැරි වුණොත් එහෙම. දැන් හෙට අනිද්දා ගෑස් මිල වැඩි කරන්න ඕනේ කියලා මම දැක්ක ලිට්‍රෝ ගෑස් එකේ සභාපති අනිල් කොස්වත්ත මහත්තයා ඊයේ අයිලන් පත්‍රයේ හෙඩ්ලයින් එක දාලා තියෙනවා. ඊට පස්සේ පෙට්‍රෝල් මිල වැඩි කරන්නයි කියලා හෙට අනිද්දාට ඒ පෙට්‍රෝල් මේ මේ උදේ ගම්මන්පිල මහත්තයා කලිනුත් කිව්වා පෙට්‍රෝල් මිල වැඩි කරන්න සිද්ධ වෙයි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? පෙට්‍රෝල් වලින් අය කරන බද්ද සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කරගෙන මීට වඩා බදු ඉවත් කරගන්න හැකියාවක් නැහැ. මිල වැඩි කරන්න ඇරෙන්න. පෙට්‍රෝල් මිල වැඩි කරා නම්, ඊළඟට ගෑස් මිල වැඩි කරා නම් මේ රටේ මිනිස්සුන් ජීවත් වෙන මිනිස්සුන්ගෙන් ගෘහස්ත වලින් 50%කට වඩා හැමදාම ගෑස් වලින් මේ මේ බට්ටික උයා ගන්න. හරි, පෙට්‍රෝල් මිල වැඩි කරොත් ත්‍රී වීල් එකේ මිලයි ප්ලේන් ටී එකේ මිලයි හැමදේම මිල වැඩි වෙනවා. එතකොට රජයට හැකියාවක් තියෙන්න ඕනේ කයිවාරුවට වඩා එහා ගිහිල්ලා වැඩ කරන විරුවා කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අපි බොහෝ දෙනා ඔබලාට තන්දේ දීපු 69 ලක්ෂයක් දෙනා ඔහුව හැඳින්වුවේ ඒ විදිහට. ඉතින් වැඩ කරන විරුවාගාව කවුද වැඩ කරන්න ඉන්නේ කොහ වියත්මගේ කට්ටිය වියත්මගේ කට්ටිය ගිය ආගිය අතක් නැහැ ඒ වියත්මගේ ආර්ථිකය කලමනාකරන කට්ටිය නැහැ හරි ගරු මන්ත්‍රීතුමන්ලා ඔවුන් නැහැ දැන් මේක සම්පූර්ණයෙන්ම අනාගෙන හරි මේක අනාගෙන දැන් මෙතනට අවිලා කෑකෝ ගහලා වැඩක් නැහැ කටින් බතල විලා වැඩක් නැහැ අතරමං වෙලා වියත්මගත් අතරමං වෙලා රජයත් අතරමං වෙලා රුපියලත් අතරමං වෙලා අන්තිමට මේ රටේ මහ ජනතාව තමයි අතරමං වෙලා මදුර මන්ත්‍රීතුමා පොඩ්ඩක් ඉන්නකෝ හරි ඔයා ඉන්නකෝ පොඩ්ඩක් හරි ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ කරුණා කරලා මේ පිළිබඳව නැවත පරීක්ෂණ කරලා බලන්න හරි හිතලා බලන්න මේක කරන්න පුළුවන්ද බැරිද කියලා දැන් මං අහගෙනයි සමහරු කියනවා අපි අර ආනයනය නැවැත්තුවා මේ ආනයනය නැවැත්තුවා ඊළඟ ආනයනය නැවැත්තුවා හැබැයි ඔය ආනයන නැවැත්තුවා නම් රුපියල ශක්තිමත් වෙන්න එපායි දෙයියනේ පොඩ්ඩක් ඉන්න මොකද අද උදේ 192යි දැන් 207යි තව කොහේ ඉන්නද ලංකාවේ ඉතිහාසයේ එක දවසක්වත් මේ වාගේ රුපියල බාල්ද වෙලා නැහැ මේ වාගේ බාල්ද වෙලා නැහැ හරි ඉතින් ඒ නිසා
honorable member please wind up you have
yes. please wind up ඒ නිසා අපි පෙන්වලා දෙන්නේ ජනතාවට වග කියන විපක්ෂයක් හැටියට අපි පෙන්වලා දෙනවා ගරු ජනාධිපතිතුමනි ගරු ජනාධිපතිතුමනි ඔබතුමා මේ කණ්ඩායමට කතා කරන්න අද හන්දෑවට කතා කරලා අහන්න මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කොහොමද එක දවසෙන් රුපියල මේ වගේ බාල්දු වෙන්නේ කතා කරලා අහන්න කතා කරලා විසඳුම හොයන්න ජනතාව රවට්ටන්න
ගරු ආචාර්ය හර්ෂ මෙතුමා ඔබතුමා සභාව නොමග යවන මම හිතන්නේ 207 කියලා ඩොලර් එක කොතනද නැහැ 207 තියෙන්නේ
හරි මම සභාගත කරනවා මේ 3:20ට ගත්ත 207 පීපල්ස් බැංකුව රුපියල් 206.50යි ඊට පස්සේ මෙතන තියෙනවා කොමර්ෂල් බැංකුව රුපියල් 208යි ඊළඟට මෙතන තියෙනවා HNB බැංකුව රුපියල් 206යි මම මේ තුන මේ අවස්ථාවේ සභාගත කරනවා
බොහොම ස්තුතියි ඔව් කියන්න මතුමා
මම කියපු වැරදි தත්ත්වය මම කියන්නේ මේ 2021 4:20 දින 2:39ට මහ බැංකුවල විසින් නිකුත් කරපු මේ ඉන්ටර්නෙට් එකේ තියෙන මේක තියෙන්නේ එතකොට ඇමරිකානු ඩොලර් එක 196යි ගණුම් මිල විකුණුම් මිල 203යි
ඔව් බොහොම ස්තුතියි ඔව් හර්ෂවන්ත
මහත්මයා
කෙටියෙන් පිළිතුරු දීලා අවසන් කරන්න
ඕනේ. ඒක තමයි මම කිව්වේ සමහර වෙලට මහ බැංකුවේ මීට වඩා රුපියල් 2ක් වෙනස් ඇති. මං ගාන හදනකොට කිව්වා මහ බැංකුවේ රුපියල් 204 වෙන්නේ නැති කියලා. මම කිව්වා රුපියල් 204 වෙන්නේ නැති කියලා. අන්න එමෙතුමා අහිනවා.
ඔව් honorable හර්ෂන රාජකරණ you have 8 minutes. honorable හර්ෂන රාජකරණ you have 8 minutes.
බොමත් ස්තුති මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි මේ රටේ 69 ලක්ෂයක් මේ රටේ ජනතාව නොඑක් ආකාරයේ නොඑක් දේවල් කියලා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනල්ලා දැන් අවුරුදු එකහමාරක් බලන් ඉන්නවා මේ රටේ විශේෂයෙන්ම ආර්ථිකයේ ඉදිරියට ගන්න දියුණු කරන්න අර වැඩ කරන විරුවානන් ගේ සම්ප්‍රාප්තියත් එක්ක වෙනසක් සිදු වෙයිද කියලා. නමුත් මේ අවුරුදු එකහමාර තුල ඉතා පැහැදිලිවම මේ රටේ ජනතාවට ඉතිහාසයේ කවදාක්වත් නැති ආකාරයට ඉතිහාසයේ කවදාක්වත් මේ රටේ ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් එපා වෙච්ච නැති ආකාරයකට එපා වෙලා තියෙනවා. ආර්ථිකය ගොඩනගා ගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව මේ රටේ තියෙන ප්‍රශ්න වලට නියම විසඳුම් ලබා දෙමින් තියෙනවා. අදත් අපි ඒක දකිනවා. ඒ මොනවද ඒ විසඳුම්? ඒ තමයි දැන් අපේ මේ ආණ්ඩුව කියන්නේ හොඳට රාටික බීලා චූන් වෙලා ඉන්න කියලා මේ රටේ ජනතාවට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකින්ද තමයි රා විකිණීමේ වෙලාවල් තවත් පැයකින් දෙකකින් වැඩි කරලා රාවල්ට බදු ඒ මිල ගණන් අඩු කරලා රා වැඩිපුර ටිකක් බීලා ප්‍රශ්න ටික අමතක කරලා මේ රටේ ජනතාවට ජීවත් වෙන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන එක මේ සෞභාගයේ දැක්මත් එක්ක අපේ රජනදාවට පැහැදිලිව තියෙන පුළුවන් කරුණ. දැන් මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව විශේෂයෙන්ම මම මේ වෙලාවේදී කියන්න ඕනේ අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් ඉන්න වෙලාවේ ඔබතුමන්ලා අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000ක මුදලක් ලබා දීලා තියෙනවා. මම ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මම මේ වෙලාවේ තේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරා. එය තවමත් සම්පූර්ණයෙන් සිදු වෙලා නැහැ. ඒ වගේම අර පොරොත්තු ලේඛනයේ ඉන්න අඩු ආදායම් ලාභීන්ට පෞගේ අවස්ථාවවලදී ලබා දුන්නත් උදාහරණයක් හැටියට ආබාධිත අය පොරොත්තු ලේඛනයේ ඉන්නේ ආබාධිත දීමනාව ලබා ගැනීමට ඒ අයට රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කරලා නැහැ. ඒ ගැන විශේෂ අවධානයක් ඔබ යොමු කරන්න. මොකද ලොකු අසාධාරණයක් මේ වෙනකොට සිදු වෙලා තියෙනවා. ඒ වගේම නිලධාරීන් ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. තමුන්නාන්සේලා මාධ්‍ය සාකච්ඡාවලදී පැහැදිලිව කියනවා අපි මුදල් යවලා තියෙන්නේ, අපි මුදල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ මිනිස්සු ඒ නිලධාරීන්ව මරන් කන්න හදනවා ඒ මුදල් ටික ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ කියලා. නමුත් ඒ අය කියනවා පැහැදිලිවම ඒ නිලධාරීන්ට ඒ මුදල් ටික ලබා දෙන්න කටයුතු කරලා තවමත් නැති බව. ඒ විතරක් නෙමෙයි, අද මේ රටේ ලොකු බියක් තියෙනවා. අපේ සෞඛ්‍ය ඇමතිතුමියත් මෙතන ඉන්නවා. ලොකු බියක් තියෙනවා මේ රටේ ආර්ථිකයේ. ඔබ අපි කවුරුත් එකගයි මේ ප්‍රධානම ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ මේ කොරෝනා වසංගතය. මේ කොරෝනා වසංගතය, මේ COVID-19 වසංගතය යළි ගොඩනැගීමට, යළි හිසෙසවීමට, මේ කොරෝනා වසංගතය යළි හිසෙසවීමට බොහෝ අවස්ථාවක් තිබෙනව බව විශේෂඥ වෛද්‍යවරු පැහැදිලි කිරීමක් කරනවා. නමුත් දැන් අපේ රටේ තියෙන ප්‍රධානම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා ඔබතුමිය දන්නවා, මේ කොවිඩ් එන්නත, ඇස්ට්‍රාසෙනකා එන්නත. දැන් මේ ඇස්ට්‍රාසෙනකා මේ එන්නත 10,000,000කට පමණ මේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒකෙන් මං හිතන්නේ තවත් ඉතුරු කරගෙන තියෙනවා දෙවනි එන්නත ලබා ගන්න තවත් 100,000,000ක් පමණ එන්නත් ලබා ඉතුරු කරගෙන තියෙනවා. දැන් හැබැයි 10,000,000 දෙවනි එන්නත ලබා දෙනකොට තවත් 900,000 බලාගෙන ඉන්නවා මේ රටේ ජනතාව එන්නත ලබා ගන්න. එතකොට මේ රටේ ජනතාවට ඉන්දියාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත පළවෙනි වටේ ලබාගෙන චීනෙන් එහෙම නැත්නම් රුසියාවෙන් එන එන්නතක් දෙවනි එන්නත හැටියට ලබා දෙන්න කටයුතු කරන්න විදියක් නැහැ. නමුත් ඉන්දියාවේ අපිට ලැබෙන ආරංචි මාර්ගය අනුව අපිට ඉන්දියාවෙන් දෙවනි එන්නත මේ රටට ලබා දෙන්න තාම කටයුතු කරලා නැහැ. ඒ සමාගම් පමණක් නෙවෙයි, අපි නම් දකින්නේ මේක රාජතාන්ත්‍රික ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙහිඳ අපේ රටේ ජනතාවට දැන් දෙවනි එන්නත ලබා ගැනීමට කටයුතු කරනවාද නැද්ද කියන එක ලොකු ගැටලුවක්. ඒකෙහිඳ අපේ මේ පළවෙනි එන්නත ලබාගත්ත මේ රටේ 900,000 වගේ ජනතාවකට දෙවනි එන්නත ලබා ගන්න නොහැකි වෙලා තියෙනවා. ඒක මාස 3ක් වෙනකොට දෙවනි එන්නත ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. නමුත් මාස 3ක් දැන් බොහෝ මුල් සති කිහිපෙම ලබාගත් ඒ
එන්නත මාතා විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ඒ එන්නත ලබාගත් අයට කරුණාකරලා මේ සාධාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න දෙවනි එන්නත ලබා ගන්න. නැත්නම් මෙතන ඉන්න මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කීප දෙනාට නම් ලැබෙයි. නමුත් අනිත් අයට ලැබෙන්නේ නැහැ. ඒකින්ද කරුණා කරලා තමුන්නාන්සලා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මේකට ප්‍රධානම ගැටලුව හේතුව බවට පත් වෙලා තියෙන වෙන කිසිම දෙකක් නෙමෙයි ඉන්දියාවත් එක්ක තියෙන රාජතාන්ත්‍රික ගනුදෙනුවේ අඩුපාඩුව. ඔබ දන්නවා අපි එක රටකට පමණක් යැපෙනකොට, එක රටක් පමණක් ඒ සම්බන්ධතාවයක් එනකොට බොහෝ අවස්ථාවලදී අපේ අල්ලපු රට ඉන්දියාව ඊට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම තව දින හෙට දිනේදී ඉතාමත්ම කනගාටුවෙන් හරි අපි ප්‍රකාශ කරන්න ඕනේ, අපේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ අපේ පාස්කු ප්‍රහාරයේ මිය ගිය අපේ රටේ අහිංසක ජනතාව විශාල ප්‍රමාණ 300කට ආසන්න සංඛ්‍යාව ජීවිත බිඳ දුන්නා. මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට කතා කරපු ප්‍රධානම කාරණාවක් බවට පත් වුණා ඒ පාස්කු ප්‍රහාරයේ ඒ වගකිව යුත්තන්ව නීතිය හමුවට ගෙන එනවා කියලා. අවුරුදු එකහමාරක් ගත වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට, මේ ජනාධිපතිවරයාට තවමත් හැකි වෙලා නැහැ ඒ නීතිය ක්‍රියාත්මක කරලා ඒ අයට සාධාරණයක් ඉටු කරන්න. ඒ සඳහා වැඩපිළිවෙලා තාම නැහැ, විශ්වාසයක් නැහැ. කොටින්ම කිව්වොතින් කාදිරතුමත් පැහැදිලිවම ප්‍රකාශ කරා, එතුමටත් ඒ විශ්වාසය තියන්නේ නැහැ දේශපාලන හේතුන් මත මේවා යට ගහනවා, මේවා ඩීල් එකක් දෝ කියන ඒ සැකය එතුමාටත් උන්නාන්සේටත් තියෙනවා. ඒකින්ද ඉතා ඕනෑකමින් මම මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවට. ඔබ වේදිකාවක් ගානේ කිව්ව ප්‍රධානම කාරණාව තමයි, ඒ වික්ක ප්‍රධානම කාරණාව තමයි ඒ පාස්කු ප්‍රහාරයේ
මොකද්ද මන්ත්‍රීතුමා පොයින්ට්
කරු සභාපතිතුමනි, මේ මෙතුමා වැරදි අදහසක් පාර්ලිමේන්තු සභාගත කරා. මොකද කාදිනල්තුමා කිව්වේ පාස්කු ප්‍රහාරයේ එල්ල කළේ දේශපාලන ඕමනාව මත කියලා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. හර්ෂණ මන්ත්‍රීතුමා කතා කරන ඔබතුමාගේ අවසාන විනාඩිය.
ඕනෑකමින් මම මේ වෙලාවේ කියනවා කාදිනල්තුමා කිව්ව දේ අපිට හොඳට තේරුණා. ඒක කවුරුත් තේරුම් කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. කාදිනල්තුමා ඉතා පැහැදිලිව කිව්වා මේ මහා මොළකරු කියන ඒ අයව හංගන්න, යට ගහන්න දේශපාලන ඩීල් එකක් මෙතන තියෙනවද නැද්ද කියන එක ඒ සැකයක් විශාල වශයෙන් උන්වහන්සේටත් මේ රටේ ජනතාවටත් තියෙනවා. මම මේ වෙලාවේදී කියන්න ඕනේ ඔබතුමා ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ රටේ ජනතාව විශ්වාස කරනවා.
අපේ රටේ උත්තරීතර නායකයෙක් වෙන කාදිනල්තුමාගේ ප්‍රකාශ ගැන ඔබතුමා ප්‍රකාශනිකුත් කරන්න යන්න එපා.
උන්වහන්සේ කාලය අවසන් කතා අවසන් කරනවා.
මේ විදිහට හැසිරුණා නම් හොඳයි, අනිත් අයටත් ආදර්ශයක් වෙන්න. කෙසේ වෙතත් මම මේ වෙලාවේදී කාදිනල්තුමාට පමණක් නෙමෙයි මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පිටිපස්සෙ ඉන්න අය පිළිබඳව කවුද කියලා විශ්වාසයක් තිබ්බනම් ඒක සම්පූර්ණයෙන් නැති වෙලා
තියෙනවා.
ඒකින්ද කරුණා කරලා මේ රටේ ඒ පාස්කු ප්‍රහාරයට ලක් වෙච්ච ඒ සිය ගණනක් දස් ගණනක් ඒ ජීවිතවලට සාධාරණයක් ඉටු කරන්න කියලා මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. බොහොමත් ස්තුතියි.
Honorable Harris, you have 8 minutes. Order please. Honorable Veerasumana Veerasinghe will take the chair.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இன்று எமது நாட்டில் பல அரசியல் குழப்பங்கள், பல சர்ச்சைகள் நிகழ்ந்து வருகின்ற ஒரு சூழ்நிலையில், முக்கியமாக இன்று மாகாண சபை தேர்தலையொட்டி அது சம்பந்தமான தேர்தல் முறைமையை மாற்றுகின்ற சில யோசனைகள் இன்று முன்வைக்கப்படுகின்றது. மாகாண சபைகள் என்கின்ற பொழுது உண்மையில் இந்த நாட்டில் கடந்த காலங்களில் பெரும் ஒரு சிவில் யுத்தம், தமிழ் மக்களுடைய அரசியல் உரிமைக்காக யுத்தம் நடைபெற்று 1987 அவர்களுக்கான ஒரு அரசியல் அதிகார பகிர்வு ஒன்றை வழங்குவதற்காகத்தான் இந்த மாகாண சபை முறைமை இந்த நாட்டில் உருவாக்கப்பட்டது. அவ்வாறு உருவாக்கப்பட்ட மாகாண சபை முறைமை இப்பொழுதோ அந்த தேர்தல் நடத்தப்படாமல் இன்று முடக்கி வைக்கப்பட்டுள்ள ஒரு சூழ்நிலை. அது சம்பந்தமான தேர்தல் முறைமையை மாற்றுகின்ற பொழுதோ நிச்சயமாக எந்த சிறுபான்மை மக்களுக்காக, நலனுக்காக மாகாண சபை முறைமை உருவாக்கப்பட்டதோ அந்த மக்கள் பிரதிநிதிகள் தெரிவு செய்கின்ற உறுதிப்படுத்தப்பட்ட ஒரு நிலைமை புதிய தேர்தல் அதாவது தேர்தல் முறைமை அமைய வேண்டும் என்பதே எங்களுடைய வேண்டுகோளாகும். குறிப்பாக இந்த நாட்டில் வாழ்கின்ற தமிழ் மக்கள் அதேபோன்று பெரும்பான்மை சிங்கள மக்களுடைய பிரதிநிதித்துவம் அதேபோன்று மலைய தமிழ் மக்களுடைய பிரதிநிதித்துவம் முஸ்லிம் மக்களுடைய பிரதிநிதித்துவம் கடந்த வீதாசார தேர்தல் முறைமை இருந்த பொழுது அவை ஓரளவுக்காவது அந்த பிரதிநிதித்துவங்கள் பாதுகாக்கப்பட்டதை நாங்கள் மறந்துவிட முடியாது. எனவேதான் நாங்கள் வலியுறுத்தி சொல்வது என்னவென்றால் கடந்த நல்லாட்சி காலத்தில் ஏதோ ஒரு தேவைக்காக அவசர அவசரமாக மாகாண சபை தொகுதி முறை கலப்பு தேர்தல் முறை அறிமுகப்படுத்தப்பட்டாலும் அதன் இறுதி வாக்கெடுப்பில் அந்த முறைமை தேவையில்லை என்று இந்த பாராளுமன்றத்தில் இருந்த 200க்கும் மேற்பட்ட பாராளுமன்ற உறுப்பினர்கள் வாக்களித்திருந்தார்கள். அதன் வெளிப்பாடு பழைய வீதாசார தேர்தல் முறைமை மீண்டும் மாநிலசபைக்கு கொண்டு வரப்பட வேண்டும் என்பதுதான் அன்றிருந்த பாராளுமன்றத்தின் நிலைப்பாடாக இருந்தது. அதைத்தான் நாங்கள் குறிப்பாக நாம் பிரதிநிதித்துவப்படுத்துகின்ற ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸ் சார்பிலும் முஸ்லிம் சமூகத்தின் சார்பிலும் வேண்டுகோள் விடுப்பது இந்த மாகாண சபைக்கு பழைய வீதாசார தேர்தல் முறைமையை நடைமுறைப்படுத்த வேண்டும் என்று வேண்டுகோள் விடுக்கின்றேன். அதே நேரம் இந்த நாட்டில் இப்பொழுது ஈஸ்டர் குண்டுவெடிப்பின் 2வது ஆண்டு நாளை அனுஷ்டிக்கப்பட இருக்கின்ற ஒரு சூழ்நிலையில் இந்த நாட்டில் வாழ்கின்ற சகல சமூகங்களும் பாதுகாப்பாகவும் ஒற்றுமையாகவும் வாழ வேண்டும் என்பதுதான் எங்களுடைய ஒவ்வொருவருடைய அபாவாகவும் இருக்கின்றது. ஒரு சிறு கும்பல் பணத்துக்காகவும் சஹரானுடைய ஒரு குறிப்பாக ஒரு பாசிச ஒரு மனநோயுள்ள ஒரு பைத்தியக்காரன் என்று தான் நாங்கள் சொல்ல வேண்டும். அவ்வாறான ஒருவன் அவனுடைய குழுவும் செய்த அந்த நாசகார செயலினால் இந்த நாட்டில் 300க்கும் மேற்பட்ட கிறிஸ்தவ மக்கள் பலியானார்கள். அந்த மக்களுக்காக நாங்கள் இப்பொழுது அனுதாபம் தெரிவிக்கின்ற அதே சூழ்நிலையில் இதற்கு பின்னணியாக இருந்த இதற்கு காரணமாக இருந்த சக்திகள் இன்னும் உண்மையில் வெளியே கொண்டு வரப்படவில்லை. இதைத்தான் இன்று எல்லோரும் பேசுகின்றார்கள். மரியாதைக்குரிய கார்டினர் மல்கம் ரஞ்சித் அவர்கள் கூட நேற்றைய முன்தினம் ஒரு அறிக்கையும் நேற்றைய தினம் ஒரு அறிக்கையும் வெளியிட்டிருக்கின்றார்கள். அதில் இதில் ஒரு அரசியல் வெளிநாட்டு சக்தியின் தேவைக்காக இது நிறைவேற்றப்பட்டிருக்கின்ற என்ற ஒரு கூற்று கூறப்பட்டிருக்கின்றது. அவர் ஒரு சாதாரண ஒரு நபர் அல்ல, அந்த கிறிஸ்தவ சமூகத்தின் தலைவராக இருக்கின்ற ஒருவர் இவ்வாறான ஒரு குற்றச்சாட்டை கூறுகின்ற பொழுதும் அதே நேரம் ஜனாதிபதி ஆணைக்குழுவில் இது சம்பந்தமான பல்வேறு விடயங்கள் வெளியே கொண்டு வரப்பட்டிருக்கின்ற ஒரு சூழ்நிலையில் இது விடயமாக உரிய விசாரணை நடாத்தி இதற்கான காரண பின்னணியாக உள்ள சக்திகள் வெளியே கொண்டு வரப்பட்டு தண்டிக்கப்பட வேண்டும். அவ்வாறு இல்லாமல் இந்த நாட்டில் வாழ்கின்ற 20 லட்சம் முஸ்லிம் சமூகத்துடைய அவர்களை இன்று ஒரு மனநோயாக அவர்களுடைய முஸ்லிம் சமூகத்தில் தொடர் இது சம்பந்தமான கைதுகளும் இது சம்பந்தமான விசாரணைகளும் இது தொடர்பான பல நடவடிக்கைகள் இன்று ஒரு பீதியில் வாழ்கின்ற ஒரு சமூகமாக இன்று முஸ்லிம் சமூகம் மாற்றப்பட்டிருக்கின்றது. குறிப்பாக ஒவ்வொரு சமூகத்திலும் ஒவ்வொரு குறிப்பாக தமிழ் சமூகமாயினும் சரி பௌத்த கிறிஸ்தவ சமூகமாயினும் சரி ஒவ்வொரு சமூகத்திலும் பல்வேறு மத பிரிவுகள் இருக்கின்றது, கொள்கைகள் இருக்கின்றது, ஜாதி பிரிவுகள் இருக்கின்றது. எனவே அவ்வாறுதான் அதே போன்றுதான் முஸ்லிம் சமூகத்திலும் பல மத கொள்கைகள் இருந்து கொண்டிருக்கின்றது. அந்த கொள்கைகள் இன்று பயங்கரவாதமாக இன்று பிரகடனப்படுத்தப்பட்டிருக்கின்றது. எமது நாட்டில் பாரம்பரியமாக முஸ்லிம் சமூகம் சுன்னத்துவல் ஜமாத் என்ற அடை குறிக்குள் குறிப்பிடப்பட்டிருந்தாலும் மத்திய கிழக்கு செல்வாக்கை பெற்ற அதோடு சம்பந்தப்பட்ட தௌஹீத் பிரிவினை கொள்கையினை பின்பற்றுகின்ற பல்வேறு மார்க்க அமைப்புகள் இந்த நாட்டில் செய்யப்பட்டு வந்தது. அவர்கள் மார்க்க ரீதியாக கொள்கைகளை பின்பற்றுகின்ற ஒரு அமைப்பாகவே செயற்பட்டதை ஒழிய அவர்கள் பயங்கரவாதத்தை ஊக்குவிக்கின்ற, பயங்கரவாதத்துக்கு நிதி அளிக்கின்ற அமைப்புகளாக அவர்கள் ஒருபோதும் செயற்படவில்லை. அவ்வாறு எந்தவித விசாரணையும் இல்லாமல் கடந்த ஒரு வாரத்துக்கு முன்பு அதில் 11 அமைப்புகள் தடை செய்யப்பட்டிருக்கின்றன. அதில் சில அமைப்புகள் மிக பாரம்பரியமாக 70 ஆண்டுகளாக இந்த நாட்டில் அரபு கல்லூரிகளையும் பல ஏழை எளியவர்களுக்கு உதவி செய்த, வீடுகளை கட்டி கல்விக்காக உதவி செய்த அமைப்புகள் இருந்து கொண்டிருக்கின்றது. இந்த அமைப்புகள் எந்தவித விசாரணையும் இன்று தடை செய்யப்பட்டு இன்று பல நூற்றுக்கணக்கான பள்ளிவாசல்கள் மூடப்பட்டிருக்கின்றது. ஒரு முஸ்லிம் சமூகத்தின் பாராளுமன்ற உறுப்பினர் என்ற ரீதியில் மிகவும் கவலை அடைகின்றோம். இந்த விடயம் சம்பந்தமாக குறைந்தபட்சம் ஆளும் அரசோடு தொடர்புள்ள முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்களையாவது அரசின் தலைவர்கள் அழைத்து இதில் உள்ள விடயங்களை பேசி இந்த அமைப்புகளினுடைய தடைகளை நீக்குவதற்கு இந்த அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். அதே நேரம் நேற்று ஃபாதர் சிறீல் காமினி அவர்கள் 350 இஸ்லாமிய பயங்கரவாதிகள் நடமாடுகின்றார்கள் என்று பெரும் குற்றச்சாட்டை முன்வைத்திருக்கின்றார். இது சம்பந்தமான ஒரு பீதியை கிளப்புகின்ற ஒரு நடவடிக்கை. இது சம்பந்தமாக அரசின் புலனாய்வு பிரிவு உடனடியாக அவரை விசாரணை செய்ய வேண்டும். இது சம்பந்தமாக உள்ள உண்மை தன்மை இந்த நாட்டுக்கு வெளியே கொண்டு வந்து முஸ்லிம் சமூகத்தை ஒரு நிம்மதியாக இந்த நோன்பு மாதத்தில் வாழ வைப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ வெரி மச். ஹானரபிள் வேலுகுமார், யூ ஹேவ் 5 மினிட்ஸ்.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய இந்த விவாதத்திலே இந்த நாட்டிலே ஏற்பட்ட மிக ஒரு பயங்கரமான பாரதூரமான நிகழ்வு, உயிர்த்த ஞாயிறு அந்த நிகழ்வினுடைய நிகழ்வு 2வது வருடம் நாளைய தினமாகின்ற போது அனுஷ்டிக்கப்படுகின்றது. ஆனாலும் கூட அதிலே உயிரிழந்த அந்த கிறிஸ்தவ மக்களுக்கு, அதே போல அதிலே விபத்துக்குள்ளான காயங்களுக்குள்ளான அந்த மக்களுக்கு 2 ஆண்டுகள் நிறைவடைந்தும் இந்த நாட்டிலே நீதி நியாயத்தை பெற்றுக்கொள்ள முடியாத நிலை காணப்படுகின்றமை துர்பாக்கியமானதாகும். இந்த ஆளும் அரசாங்கம் ஆட்சிக்கு வருகின்ற போது மேடை மேடையாக தொடர்ச்சியாக இந்த அரசாங்கம் கூறி வந்தது, இந்த உயிர்த்த ஞாயிறு தாக்குதலுக்கு பிரதான சூத்திரதாரிகளாக இருக்கக்கூடியவர்களை அவர்கள் ஆட்சிக்கு வந்தவுடனேயே அவர்களை நீதியின் முன் நிறுத்தி அந்த மக்களுக்கான நீதியை பெற்றுக் கொடுப்போம் என்ற உறுதிமொழியை ஏந்திக்கொண்டே இந்த அரசாங்கம் வந்தது. ஆனால் இன்று நாங்கள் பார்க்கின்ற போது இந்த அரசாங்கமே அதனை மீண்டும் மீண்டும் அதனை ஒழிப்பதற்கு மறைப்பதற்கு உரிய வேலைகளை செய்து கொண்டிருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இதனை நாங்கள் மிக தெளிவாக பார்க்கக்கூடியதாக இருக்கின்றது. அவை கார்டினல் அவர்களினுடைய அந்த கூற்றிலே இருந்து மிக தெளிவாக தென்படுகின்றது. இந்த அரசாங்கம் இதனை மூடி மறைத்து இதனுடைய பிரதான சூத்திரதாரியினை, பிரதானமான அந்த குழுவினரை மறைப்பதற்கு இந்த அரசாங்கம் முயற்சி எடுத்து வருகின்றது என்பது தர் சபாபத்துமணி மம் விசேஷம் மதக்கரன்னிட்ட ஓனே அத வினகொட்ட அப்பித அன்னவா கார்டினல் துமாகே ஏ பிரகாஷ்ய சமகம மே ஜனாதிபதி கொமிஷமின் இதிரிபத்கரப்பு ஏ வார்த்தாவே கருணு க කීපයක්ම කරුණු ඉදිරිපත් සම්පූර්ණ කරුණු ඉදිරිපත් වෙලා නැහැ කියන එකත් ඊටමතාම ඒ තුල කරුණු අයින් කරලා තියෙනවා කියන එකත් දැන් තාවුරු වෙලා තියෙනවා. දැන් අපි දැක්කා අද උදෑසන විපක්ෂයක් ඇටියට අපේ මන්ත්‍රීවරු ඒකෙන් ඊටමත අයින් කරපු ඒ විස්තර ඒ පිළිබඳව මේ සභාවට ඉදිරිපත් කරා. ඒ සභාවට ඉදිරිපත් කරනකොට මේ ආණ්ඩු පක්ෂයක් ඇටියට කිව්වේ මේ එළියට අවිල්ලා මේ කතාව කියන්න කියන තර්ජනය තමයි ආණ්ඩු පක්ෂයක් ඇටියට කරේ කියන එක කියන්න ඕනේ. ඒකට උත්තරයක් ලබා දුන්නේ නැහැ. මේ ආණ්ඩුව පත් වෙනකොට විශේෂයෙන්ම සදාන් කරේ මේ පාස්තු ප්‍රහාරයේ ඒ ප්‍රධාන මුලකරුවෝ ඒ සදා වූ ඒ කණ්ඩායම අපි බලයට අවිල්ලා බලය අපි ලබා ගත්ත ගමන්ම ඒ කට්ටියව නීතිය ඉදිරියට ගේන අද වෙනකොට දකින්න පුළුවන් වෙලා තියෙනවා. අපි යම් කිසි විදියකින් මේ ප්‍රධාන මොලකරු ප්‍රධාන මේ කණ්ඩායම මේ පාස්තු ප්‍රහාරයේ හංගන සිදුවීමක් මේක තුල යනවා කියන එක ඒ සැකය මේ දැන් වෙනකොට මේ රට තුල ඇවිල්ලා තියෙනවා කියන එක මම විශේෂයෙන්ම කියන්නට ඕනේ. අපි දන්නවා මේ රටේ දිගින් දිගටම එක් කාලයක් තුල ද්‍රවිඩ ජනතාව මේ බලය ලබා ගන්නට කොදුරු කරගත්තා. ඉන්පස්සේ දැන් මේ මුස්ලිම් ජනතාව එවැගේම අහිංසක ඒ කතෝලික ජනතාවත් මේකට ඇදලා දාගෙන දේශපාලන ඌමනාවක් සඳහා මේක කරලා තියෙනවා කියන සැකය ඒ දැන් මේ සැකය මේ රට තුලම සිටින සියලු දෙනා මැත්තේම ඇවිල්ලා තියෙනවා කියන එක අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ හින්දා අපිට ආණ්ඩ තියෙන්නේ මේ ප්‍රධාන පාස්තු ප්‍රහාරයේ ඒ මොලකරුවන් ඇයි නීතිය ඉදිරියට ගේන්න මේ පසුතැවිලි වෙන්නේ කියන එක. ඒ වගේ මේ කතාව කියනකොට කියන්නේ අපි මේ පාස්තු ප්‍රහාරයේ පමණක් නෙවෙයි මා බැංකුවේ මේ වරණුත් අපි නීතිය ඉදිරියට ගේනවා කියලා කියනවා. අපි මතක් කරලා දෙන්නට ඕනේ ආණ්ඩු පක්ෂයට. ඒ වගේම සීනි වංචාව කෝටි 1595 කරපු ඒ වංචාව කරපු කණ්ඩායමත් නීතිය ඉදිරියට ගේන්න, පොල්තෙල් වංචාව කරපු ඒ කණ්ඩායමත් නීතිය ඉදිරියට ගේන්න. එහෙනම් මේ දෙක මතක් වෙනකොට අර දෙක අමතක් කරන්න එපා කියන එක අපි මතක් කරන්නට ඕනේ. அதே போல இந்த நாட்டிற்கு பாதகத்தை ஏற்படுத்தக்கூடிய இந்த நாட்டு மக்களின் உயிருக்கு ஆபத்தை ஏற்படுத்தக்கூடிய நச்சுத்தன்மையான தேங்காய் எண்ணெயை கொண்டு வந்தது போல் இன்று தென்னம் கல்லுக்குரிய வரியை இந்த அரசாங்கம் 25 ரூபாவால் குறைத்திருக்கின்றது. குறிப்பாக இந்த தென்னங்கல் தற்போது செயற்கையாக உருவாக்கப்படுவதே காணப்படுகின்றது. அவை அதனூடாக இந்த அரசாங்கம் மக்களுக்கு நஞ்சை கொடுத்துகின்ற அரசாங்கமாக மாறியிருக்கின்றது என கூறி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. ගරු ප්‍රසන්න රණවීරතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනී මන්ත්‍රීතුමනි, මම විපක්ෂ මන්ත්‍රීවරු කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේ. අපි ආහන්න ගන්න කතා කරන්න කැමැති ආර්ථික ඔස්තාරලකෙන් අපි එදා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ආණ්ඩුව ගන්න වෙලාවේ ඩොලරේ තිබ්බ 105යි. අපි 2015 ජනවාරි 8 වෙනිදා පරදිනකොට ඩොලරේ තිබ්බ 132යි. අපි අවුරුදු 10 තුලම ඩොලර් එක උද්දාමනය වුණේ රුපියල් 25කින්. ඊපස්සේ 2015 ඉඳන් 2019 නොවැම්බර් 16 වෙනිදා අපි ආණ්ඩුව ගන්නකොට 182යි. ඒ රුපියල් 52කින් රුපියල් වාල් දුණා. ඒ තුල ඒ වගේම නෙමෙයි, ඒ වගේම ණය මේ රටේ ආර්ථිකය දියුණු කරනවා වෙනුවට ස්වෛරී බැඳුම් කර මිලදීගෙන අරගෙන බිලියන 5 ඉඳන් බිලියන 15 දක්වා වැඩි කරලා ඒ තුල ඒ පාප කර්මය පව් අද අපිට තමයි කරගාන වෙලා තියෙන්නේ. ඒ තුල රුපියල උද්දමනය වීම තුල ඩොලර් එකකට ගෙවන්න ඕන මුදල් ප්‍රමාණයත් එක්ක විශාල ලෙස අපේ රටේ ඒ ආර්ථිකේ කඩා වැටීමට ලක්ුණේ. ඒ තුල අද මේ කතා කරන පාස්කු ප්‍රහාර ගැන, එදා පාස්කු ප්‍රහාරයේදී බලාජ්‍ය බුද්ධියංශ සියලු දෙනාම ඉගරේ බාලා ඔව් සිරගත කරලා ඉන්පස්සේ ඒ බුද්ධියස අදාළ කරලා අද සාරාල්ලා මේ අඩු නම් වතාවක් කියලා අද ප්‍රහාර එල්ල කරනවා කියලා ඒව නවත්තන්න නැතුව අද ඒවට ඉඩ දීලා අද කතා කරන්න එනවා. නිලදා ඒ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා. අපි කවදාත් අපි දා පොරොන්දු වුණා වගේම අපි අනිවාර්යයෙන්ම සැබෑ සියලු දෙනාම අපි අත්අඩංගුවට ගන්නවා. අද කතා කරන පොල්තෙල් වංචා ගැන, එදා වාහන වංචා කරද්දි පොල්තෙල් වංචා කරේ නැහැ. අද අපි ඒ පොල්තෙල් ගෙනාපු මිනිස්සුන් අපි ඇල්ලුවා. අපි ඒ වාහනේ ජනතාවට දෙන එක තහනම් කරා. පෞගිය කාලේ තමයි එව්වා ගියේ. ඒව හොයලා බැලුවේ නැහැ. අද කුඩු ටික අල්ලනවා. අද කුඩු ටික අල්ලනවා. පෞගිය කාලේ කුඩුකරුවන් ආරක්ෂා කරා. පාතාලේ ආරක්ෂා කරා. ඒක තමයි පෞගිය කාලේ කරේ. අද මහලකොට ආර්ථිකය ගැන කතා කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරනවා. ඒ නිසා අප මහ බැංකුවේ වංචාකරුවන් සියලු දෙනාම අපි අල්ලනවා. එදා කොයිද හිටියේ? දැන් කොයිද හිටියේ කතා කරාද? ඇටි කේල් කාපු රිලව් වගේ හිටියේ. එක අද විපක්ෂේ කතා කරේ නෑ. හදේනෝ මේ පිළිබඳව කතා කරන්න. අපි එදා කරනකෝ වගේම ආර්ථිකය නැවත වරක් මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ඍණාත්මකව තිබ්බ ආණ්ඩුව ගත්තේ. අපි ආයේ ඒ තත්ත්වයට පත් කරන්න අපි කටයුතු කරනවා. අපිට හැකියාව ලැබුණා 200 ගානට ගිය එක අපිට පැම්පස් ප්‍රමාණයකට අඩු කරන්න. අපි මේ ආර්ථික කලමනාකරණය තුළ ආනයන අපනයන මේ පනත් කරුඹ සාකච්ඡා කරන වෙලාවේ අපු සියලුම වාහන ටික එදා සරුංගල වෙසක් කූඩුවේ ඉඳන් ආනයනය කරේ. මේ රටේ දේශීය නිෂ්පාදකයා බිඳ වැට්ටුවා. ඒ කර්මාන්ත කරුවා බිඳ වැට්ටුවා. දී කර්මාන්ත හේතිය කර්මාන්ත කරුවත් නැහැ. සියලුම ඒ අවශ්‍ය කරන දේවල් පිටරටින් ආනයනය කිරීම තුළ අපේ කර්මාන්ත දේශීය කර්මාන්ත කඩා කරුවන් කඩා වැටලා තිබේ. ඒ නිසා අපි අද දේශීය නිෂ්පාදනය දිලිමත් කළා. දේශීය ආර්ථිකය ශක්තිමත් කළා. ඒතර රුපියල ශක්තිමත් කළා. අපි මේ ආර්ථික අභියෝග අපි ජය ගන්නවයි කියන එක කියනවා. එදා ෆේල් වුණ ආණ්ඩුව අද අපිට ෆේල් කියන්න නේනවා. අපි කියනවා අපි නැවත වරක් මේ අපේ රට ගොඩ ගන්න මේ වැඩපිළිවෙල අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් එක්ක එකතු වෙලා කරනවා කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ගරු මුසාරප් මන්තුමා. ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
මේ ආසනෙත් ලම්බරඳිරිකම් ගරු වෘත්තිනර්ලකේ என்னுடைய நன்றி. இன்று நாட்டிலே ஈஸ்டர் தாக்குதலை மையப்படுத்தியதாக பெரும் குழப்பம் தொடர்ந்து கொண்டே செல்கின்றது. அந்த அடிப்படையிலே பாராளுமன்றத்திலும் தொடர்ச்சியாக இந்த விடயங்கள் பேசப்பட்டு வருகின்றன. நாளைய தினம் ஏப்ரல் 21ஆம் தேதி 2 வருட பூர்த்தி. நேற்று முன்தினம் சங்கைக்குரிய மல்கம் ரஞ்சித் ஆண்டகை அவர்கள் ஒரு கருத்தை வெளியிடுகிற போது, ஈஸ்டர் தாக்குதல் மத தீவிரவாதம் அல்ல, அரசியல் அதிகாரத்தை வலுப்படுத்துவதற்காக நடத்தப்பட்ட தாக்குதல் என்பதான ஒரு கருத்தை சொல்லியிருந்தார். பின்பு நேற்றைய தினம் அதற்கு மாற்றமாக வேறு சில வியாக்கியானங்களை சொல்லி தன்னுடைய கருத்து பிழையாக புரிந்து கொள்ளப்பட்டதான ஒரு கருத்தையும் வெளியிட்டிருந்தார். இன்று நாங்கள் பார்க்கின்றோம், இந்த ஈஸ்டர் தாக்குதலை மையப்படுத்தியதாக யார் மீது குற்றம் சுமத்துவது என்கின்ற ஒரு தேடலை நாம் முன்வைப்போமாக இருந்தால், இந்த ஈஸ்டர் தாக்குதல் ஏப்ரல் 21ஆம் ஆண்டு தாக்குதல் நடைபெற்ற போது இருந்த அரசாங்கத்தின் மீது குற்றம் சுமத்துவதா? இந்த ஈஸ்டர் தாக்குதல் நடத்தப் போவதாக பலமுறை எச்சரித்த பின்பும் அது தொடர்பில் கவனம் செலுத்தாது, பதில் பாதுகாப்பு அமைச்சரை கூட நியமிக்காது, வெளிநாட்டிலே இருந்த முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் மீது குற்றம் சாட்டுவதா? அல்லது அன்றைய நாளில் பிரதம மந்திரியாக இருந்த ரணில் விக்ரமசிங்க அவர்கள் ஒரு வருடமாக பாதுகாப்பு கூட்டத்திற்கு தன்னை அழைக்கவில்லை என்கின்ற விடயத்தை ஈஸ்டர் தாக்குதல் நடந்து முடிந்ததன் பிற்பாடு மாத்திரமே அவர் மொழிந்திருந்தார். அந்த காலகட்டத்தில் ஒரு வருடத்தில் எங்கேனும் அவர் அதை பற்றி பேசாமல் இருந்து இந்த விடயம் நடந்தேறுவதற்கு அவரும் ஒத்துழைத்திருந்தார் என்பதற்காக முன்னாள் பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்கள் மீது குற்றம் சுமத்துவதாம். அல்லது இப்பொழுது இந்த ஆண்டு வந்து இவ்வளவு காலமாகிவிட்டது, இதற்கான உரிய நபர்கள் கண்டுபிடிக்கப்படவில்லை என்பதாக எல்லோரும் போல் இந்த அரசாங்கத்தின் மீது குற்றம் சுமத்துவதாம். இவ்வாறு ஒருவருக்கொருவர் குற்றம் சுமத்துகின்ற ஒரு விடயமாக இந்த ஈஸ்டர் தாக்குதல் இன்று இருந்த போதும் கூட மிக கவலையான ஒரு விடயம், அந்த தாக்குதல் நடைபெற்ற காலத்திலிருந்து இன்று வரையிலும் 19 அதிகம் பாதிக்கப்பட்ட ஒரு சமூகமாக முஸ்லிம் சமூகம் இருக்கிறது என்கின்ற யதார்த்தத்தை புரிந்து கொள்ள வேண்டும் என்பதை இங்கே வினயமாக கேட்டுக்கொள்ள விரும்புகின்றோம். இந்த தாக்குதல் ஒரு குறிப்பிட்ட குழுவினரால் நடத்தப்பட்டிருக்கிறது, இதனுடைய மகாமூலக்காரிய வேறு யாரோ என்கின்ற ஒரு விடயம் எல்லோராலும் சொல்லப்படுது. அது யார் என்பதில் சர்ச்சை இருக்கிறது, அது யார் என்பதில் பலத்த போட்டி இருக்கிறது, வாத பிரதிவாதங்கள் இருக்கின்றன. ஆனால் இந்த சஹ்ரான் குழுவினர் என்பவர்கள் ஒரு சாதாரண குழுவினர்கள். இவர்கள் அமர்த்தப்பட்டிருக்கிறார்கள். இவர்களை பயன்படுத்தி இந்த ஒரு பெரிய காரியம் நடந்திருக்கிறது என்பதை எல்லோரும் ஏற்றுக்கொண்டிருக்கிற ஒரு சூழலிலும் நாம் சற்று இந்த தாக்குதல் நடைபெற்ற காலத்தை திரும்பி பார்ப்போமாக இருந்தால், முஸ்லிம் சமூகம் சொல்லனா துயரத்திற்கு ஆளாகி
இருக்கின்றது.
அண்மையிலே வில்லவத்தையில் 5000 குர்ஆன் பிரதிகள் கைப்பற்றப்பட்டதாக சொல்லப்படுகிறது. அன்றைய காலகட்டத்தில் பள்ளி வாயில்களுக்குள் சப்பாத்து கால்கள் சென்றன. அன்றைய காலகட்டத்தில் எல்லோரும் சந்தேகம் கொண்டு பார்க்கப்பட்டார்கள். முஸ்லிம்கள் தங்களுடைய வீட்டில் இருந்த குர்ஆன்களை எரிக்கின்ற ஒரு நிலை தோற்றுவிக்கப்பட்டது. அன்றுதான் அப்படி என்று பார்த்தால், இன்றும் தொடர்ந்து இந்த முஸ்லிம் சமூகத்தை இந்த விடயத்தை மையப்படுத்தியதாக தொடர்ந்தும் பழிதீர்க்கின்ற நடவடிக்கைகளில் யாரும் ஈடுபடக்கூடாது என்பதை இங்கே வினயமாக கேட்டுக்கொள்கின்றேன். முஸ்லிம் சமூகம் இந்த தாக்குதல் நடைபெற்ற போது, அந்த கும்பல் தொடர்பாக இந்த தாக்குதல் நடைபெறுவதற்கு முன்பதாக காத்தாங்குடி மக்கள், அதே போன்று அகில இலங்கை ஜம்மியத்து உலமா போன்றவர்கள் இந்த சஹ்ரான் குழுவினருடைய போக்கு பற்றி எச்சரித்திருந்தார்கள். போலீசாருக்கு தகவல் தெரிவித்திருந்தார்கள். அரசாங்கத்துக்கு தகவல் தெரிவித்திருந்தார்கள். எனவே அதற்கான நடவடிக்கை எடுக்காத அன்றைய அரசாங்கம் அல்லது இந்த போலீஸ் அதிகாரிகள் குற்றவாளிகளா, தகவல் தெரிவித்த பொதுமக்கள் குற்றவாளிகளா என்பதை கேட்க விரும்புகின்றேன். இந்த ஈஸ்டர் தாக்குதல் நடைபெற்ற போது சாய்ந்த மருதிலே தங்கியிருந்த குழுக்களை உடனடியாக காட்டிக் கொடுத்து பெரும் அழிவு ஏற்படாமல் தடுத்த சாய்ந்த மருது மக்கள் குற்றவாளிகளாம், அல்லது அவ்வாறான ஒரு நல்ல ஒரு விடயத்தை செய்த போதும் கூட ஃபீல்ட் மார்ஷல் சரத் பொன்சேகா போன்றவர்கள் மக்கள் பெருந்திரளான சிங்கள் மக்கள் கூடியிருக்கின்ற ஒரு இடத்திலே சாய்ந்த மருது என்பது சஹ்ரானினுடைய பிறப்பிடம் என்பதாக அப்பட்டமான பொய்யை சொல்கின்ற இந்த இவ்வாறான பொறுப்பு வாய்ந்த பாராளுமன்ற உறுப்பினர்கள் குற்றவாளிகளா என்பதை நான் இங்கே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். எனவே பொய்யான ஒரு விளம்பரம் செய்து மக்களுக்கிடையிலே பொய் பிரச்சாரத்தை கொண்டு செல்வதன் ஊடாக சமூகங்களுக்கு இடையிலான ஒரு நல்லிணக்கத்தை பாதிப்படைய
செய்கின்றவர்கள்
என்பதை இந்த இடத்தில் சொல்லிக் கொள்ள விரும்புகின்றேன். எல்லோரும் மகாமுலக்காரையை பற்றி பேசுகிறார்கள். அதற்குரியவர்கள் நிச்சயமாக கண்டுபிடிக்கப்பட வேண்டும், தண்டிக்கப்பட வேண்டும், மாற்று கருத்து இல்லை. ஆனால் மறைமுகமாக ஒரு சமூகத்தினுடைய இன்டலெக்சுவலை நீங்கள் ஓரம் கட்டுகிறீர்கள். அவர்களை சந்தேக கண்கொண்டு பார்க்கிறீர்கள். பல நூற்றுக்கணக்கானவர்கள் இப்பொழுது கைது செய்யப்பட்ட சிறையில் இருக்கின்றார்கள். எந்த தப்பும் புரியாத சில அமைப்பை சார்ந்த பெரிய கல்வி மான்கள் இங்கே கைது செய்யப்பட்டிருக்கிறார்கள். எனவே இந்த முஸ்லிம் சமூகத்தை தொடர்ந்தும் ஒரு சந்தேக கண்கொண்டு பார்க்கின்ற நடவடிக்கையை உடனடியாக இந்த அரசு நிறுத்த வேண்டும் என்கின்ற ஒரு விடயத்தையும், இந்த பாராளுமன்றத்துக்குள் இருக்கின்ற உறுப்பினர்கள் அதனை நிறுத்த வேண்டும் என்கின்ற விடயத்தையும் கேட்கின்றேன். மாறாக மகமுலக்காரையை கண்டடைகின்ற விடயத்தை நீங்கள் புறம்பாக பாருங்கள். இந்த சமூக முஸ்லிம் சமூகத்தை இழைத்த அநீதிகள் போதும் என்கின்ற ஒரு விடயத்தை அனைவரும் இந்த நாட்டின் பிரஜைகள் உணர்ந்து கொள்ள வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
பொமைசுதி கரு அஜித் நுவார் ரப்டால் மெத்துமா பதுமாட்ட வினாடி தஹா அட்டக காலையாக தியனோ
கரு முலாசின் ரூட பந்துத்துமேனி அத தின தேச விநிமய பிலிபாந்தவ ரெகுலாசி பிலிபாந்தவ மே விவாதேட்ட மட்ட எக்வீமட்ட அவஸ்தா லபா கெனீம் கென லபாதீம கென மா சத்துட்டு வேணுமா මුලින්ම මා හිතන්නේ විදේශ විනිමයේ තියෙන මූලික කාරණාව තමයි රුපියලේ අගය. රුපියලේ අග පැවත්වා ගැනීම ඕනෑම රජයක ඕනෑම මහ බැංකුවක විශේෂ කාර්යභාරයක්. ඒ කාර්යභාරය හොඳින් ඉටු කරනවා නම් රටේ යම්කිසි ආර්ථික ප්‍රවේශයකට රට ගෙනියන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. ඒ පිළිබඳව අවශ්‍ය මෙවලම් පාවිච්චි කරලා ඒ රුපියලේ අගය පවත්වා ගැනීමට කටයුතු කිරීම ඕනෑම රජයක වගකීමක්. මේ වගකීම මට පෙර කතා කරපු ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා අමාත්‍යතුමා කිව්වා වගේ ඒක පාලනය කර ගන්නට ඕනේ. ඒ පිළිබඳව අවශ්‍ය මෙවලම් පාවිච්චි කරලා එය අවප්‍රමාණය නොවෙන්නට ගිහිල්ලා ඒකේ ඒ හරහා රට ආර්ථිකමය වශයෙන් හරි මාවතකට ගෙනියන්නට අවශ්‍යයි. අපි දැක්කා අවුරුදු ගාණක් තිස්සේ දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණ වෙනවා. 2005 දී අපි දැක්කා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්නකොට රුපියලේ අගය 105කට වගේ තමයි තිබුණේ ඩොලර් එකට සාපේක්ෂව. එය අපේ පාලනය නිසා අවුරුදු 9ක් තිස්සේ බොහොම හොඳින් පාලනය කරගෙන අපිට පුළුවන් වුණා 131ක අගයකට අවුරුද්දකට 2.5ක පමණ අවප්‍රමාණයකට පමණක් යටත් කරලා එය බාර දෙන්න ඊළඟ රජයට. ඒ රජය ඉතාමත්ම ප්‍රබල ආර්ථික ඔස්තාර්ලා හිටියා. ඉතින් අපි හිතුවා ඒ වෙලාව වෙනකොට රුපියලේ අගය 131ක්ම පැවතේ කියලා අවුරුදු 5ක් 10ක් සමහර විට අවුරුදු 20ක් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. ඉතින් අපි එහෙම බලාපොරොත්තුෙන් අපේ ජනතාවත් බලාපොරොත්තුෙන් තමයි හිටියේ. ඒකට මොකද වුනේ? හැම වසරෙදීම දැවැන්ත ලෙස රුපියල කඩා වැටුණා. අපේ ළඟ තිබිච්ච සියලුම සංචිත පාවිච්චි කෙරුවා. සංචිත පාවිච්චි කරලා රුපියලයේ පවත්වා ගන්නට ඒත් බැරි වුණා. ඒ හරහා 2019 අග වෙනකොට අපිට ලබා දුන්න රුපියල තමයි රුපියල් 182කට ඩොලරයකට සාපේක්ෂව. ඉතින් ඒ රුපියල අරගෙන තමයි කොවිඩ් වසංගතයටත් අපි මුහුණ දුන්නේ. සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වැඩිපුර ස්වෛරීය බැඳුම් කරින් වෙලී ලබාගත්තට පස්සෙත් එය පැවතුනේ ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක පමණයි. අපි හිතුවේ 2019 අග වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 18ක පමණ ප්‍රමාණයක් අපේ සංචිත වල රැඳී තිබෙයි කියලා. ඒකට ඉතුරුලා තිබුණේ බිලියන 7.2ක් පමණයි. ඒ වුණත් අපි බාරගත් අභියෝගය හරියාකාරව විශ්ත කරලා 2020 අග වෙනකොට රුපියල පැවතුනේ රුපියල් 189ක අගයකට අව ප්‍රමාණය වෙලා පමණයි. ඉතින් ඒ නිසා දවන්ත අභියෝගයක් තිබුණා. ඒ අභියෝග ඔක්කොමත් එක්ක 189ට ගෙනෙන්න අපිට හැකි වුණා. 2021 දී යම් ආකාරයකට දවන්ත පීඩනයක් තිබිච්ච නිසා රුපියල යම් ආකාරයකට අව ප්‍රමාණය වෙන්න පටන් ගත්තා. එතකොට එහා පැත්තේ හිටපු මේ කාරණාවට සම්පූර්ණයෙන්ම වගකිවිය යුතු අය බොහෝම සන්තෝෂයෙන් බොහෝම උජාරුවෙන් කී කී හිටියා ඔන්න රුපියල කඩා වැටිලායි කියලා. ඒ අයගේ ස්වභාවයෙන්ම පේනවා ඒ අයට ඕන වෙලා තිබුණේ රුපියල කඩා වැටෙන්න. ඒ අයට ඕන වෙලා තිබුණේ මේ රටේ ඉදිරි ගමන නෙමෙයි. ඒ අයට අවශ්‍ය වෙලා තිබුණේ රටේ පසුපස යන ගමන. ඒ අයට අවශ්‍ය වෙලා තිබුණේ ආර්ථිකයේ පීඩණයට ලක් වෙන ගමන. අපි ඒ වුණාට නැවත වරක් අපි කිව්වා අපි යොදවන ක්‍රමවේද අපි පාවිච්චි කරන මෙවලම් ඔස්සේ අපි නැවත රුපියල සක්ෂමත් කරනවා කියන බව අපි කිව්වා. 2005ට ගියා රුපියල. යනකොට මේ අය බොහොම සන්තෝෂෙන් හිටියා. ඒ අයගේ සගයන් එක්ක මම හිතන්නේ බොහොම උජාරුවෙන් කිය කී හිටියා ඔන්න දැන් 215ට යයි 230ට යයි 250ට යයි කියලා හිතාගෙන හිටියා. මොකද වුනේ? අපි ඉතාමත්ම හොඳින් ඒක පාලනය කරගත්ත නිසා රුපියල් 191.78ට වැටුණා පෙර ඊයේ. එතකොට බොහොම ලොකුවට කලබල වුණා. කලබල වෙලා කෑ ගගා හිටියා. ට්විටර් එකක් දැම්මම ඒ ට්විටර් එක ගැන මම හිතන්නේ කම්පාවට පත් වුණා. ඒ අය ඊට පස්සේ රටේ මේ හොඳ දෙයක් වෙනකොට ඒ වෙලාවේ hina වුණේ නැහැ. ඒගොල්ලෝ හිතුවා මේක පැටෙනකොට hina වෙන්නේ කියලා. දැන් ගොය hina වෙනවා වගේ. දැන් hina වෙන හොඳයි. මම කියන්න කැමති අද ඒ മന്ത്രിතුමා ඇවිල්ලා කියපු කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක් කිරුවේ. එතුමා කිව්වා 205යි. එතුමාට මම හිතන්නේ අර ෆෝවර්ඩ් රේට් එක මාස 6ක ෆෝවර්ඩ් රේට් එක පටලවාගෙන ආර්ථික ඔස්සාරලට සමහරක් වෙලාවට ගරු මූල අසුනුර മന്ത്രിතුමනි මේවා කටලෙනවා. මේවා කලබලෙන් බොහොම උජාරුවෙන් ගිහිල්ලා මේවා කරන්න යනකොට අර රේට් එක ස්පොට් රේට් එකද ෆෝවර්ඩ් රේට් එකද කියලා සමහරකට ඒකට තේරෙන්නේ නැහැ. සමහරකට දැනදලත් කරන්න තැති. මම හිතනවා දැනදැන වෙන්න බෑ. එච්චර ප්‍රතිය දැනගත කෙරුවා නම් ඒ දැනුම ගැන අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඒ වුණාට 205යි 206යි කියලා අද මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කෑකෝ ගැහුවා. බොහොම උජාරුවෙන් බොහොම සන්තෝෂෙන්. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ මුලාසුන රුඩ මන්ත්‍රීතුමනි. අපේ රටට හානියක් වෙනවා නම් රටේ රුපියල අව ප්‍රමාණය වෙනවා නම් රටට ප්‍රශ්නයක් වෙනවා නම් එයාගෙන සන්තෝෂ වෙන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට දැන් ඒක සෙතක් වෙනකොට දැන් සෙතක් වුණා. අපි දැක්කා 191.88 දක්වා මේ එකයි 191 191යි 97 දක්වා වැටෙනකොට රුපියල ඒ කියන්නේ ශක්තිමත් වෙනකොට සන්තෝෂ නොවි බොහෝම අමාරු බොහෝම ඉක්මනින් ඒක අනිත් පැත්ත හරවලා කතා කරන්න පටන් ගත්තා. ඒකට මම අද කියනවා බොහොම වගකීම මම දැන් විනාඩි 10කට ඉස්සරින් මහා බැංකුවට කතා කරුවා. කතා කරලා ඒ හරිම රේට්ස් ලබා ගත්තා. ගරු මුලාසිරුට මන්ත්‍රීතුමනි රේට් එක රුපියල් 191.788යි. තවත් රුපිය 77කින් 78කින් අධි ප්‍රමාණය වෙලා. ඉතින් මම හිතන්නේ දැන් බොහොම අමාරුවෙන් ඒක බොහොම අමාරුවෙන් දැන් මේක ගිල ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ කාලකණ්ණි සතුට තිබුණේ විනාඩි 20යි. ඒ කාලකණ්ණි සතුට තිබුණේ විනාඩි 20යි. විනාඩි 20යි. ඔය විනාඩි 20ට තමයි ඔය නැටුවේ. ඔය විනාඩි 20ට තමයි බොහොම කෑගහක හිටියේ.
ලැජ්ජයි.
ඇත්තටම ඒක ලැජ්ජයි. ඉතින් මේ වගේ රට මුලා කරන්න, සමාජයේ මුලා කරන්න මේ රටේ ඉන්න මේ ව්‍යාපාරයේ ප්‍රජාව මුලා කරන්නට ඒ කටයුතු කිරීම ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. මොකද ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු මුලාසිරුණුගේ මන්ත්‍රීතුමනි එවැනි පුද්ගලයෙක්ගෙන් එවැනි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සේවය කරන කෙනෙක්ගෙන් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කියන්නට කැමති ඒ අය තවත්
අහගෙන ඉන්න
මම ඔබතුමා කතා කරද්දී බාධා කරුවේ නැහැ.
රීති ප්‍රශ්න නගන්න
එතුමා ගරු අමතුමා
රීති ප්‍රශ්න මොකද්ද?
නෑ මෙතුමා මංගල සදහන්
නෑ නෑ ඔබතුමා නමස් සදහන් කරේ නෑ
මම
සදහන් කරේ නෑ ගරු
ඔබතුමා වාඩිලා ඉන්න.
ඔබතුමා කතාබහක් ගන්න.
ඔබතුමා වාඩිලා ඉන්න පොඩ්ඩක් ඉවසීමෙන්.
ගරු මන්ත්‍රීවරයා නමස් සඳහන් කරගෙන සභාව නිශ්ශබ්ද වෙන්න. ඔඩ ප්ලීස්.
උපේක්ෂාවෙන් කටයුතු කරා.
රජිතමත් කබල් මන්ත්‍රීවරයා කතා විරුද්ධ කතා කරන නම සඳහන් කිරීමක් කරේ නැහැ. ඉතින් ඒක නිසා අනුන්ගේ තොප්පි දා ගන්න නැතුව ඉන්න.
අන්න හරි තොප්පි දා ගත්තොත් ඉතින් අපිට කරන්න නැහැ. දැන් ගරු මොලාසිරුණුගේ මන්ත්‍රීතුමනි සංචිත ගැන කතා කරමු. සංචිත බිලියන 4.1ට අඩු වුණා. අපි ඒ වුණාට සංචිත ගැන අපි කල්පනාකාරීව අවශ්‍ය මෙවලම් පාවිච්චි කරලා සංචිත වැඩි කර ගැනීමට කටයුතු කරගෙන යනවා. අපිට පුළුවන් වුණා අලුතෙන් ඩොලර් බිලියන 1.5, ඒ කියන්නේ යුවන් බිලියන 10ක ප්‍රමාණයක ස්වැප් ලයින් එකක් හරිගස්ස ගන්න. ඒක ඕන වෙලාවක අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් වුණත් අපි පාවිච්චි කරන්නේ අපිට අවශ්‍ය වෙන වෙලාවට. ඒක තමයි මෙතන තියෙන පාලනයේ තියෙන සූක්ෂමභාවය. අපි ඩොලර් බිලියන 1.5ක් අරගෙන 5%ක වගේ ණය පොලියක් ගෙවලා ඒක 1%කට ඇමරිකාවේ ගිහිල්ලා මේ ඇමරිකාවට ණයක් දෙන එක නෙමෙයි ඒකේ හපංගම. අපි සමහරක් වෙලාවට මේ ණය දෙනකොට අපි ආයෝජන කියලා කියනවා විදේශීය, ඒ කියන්නේ බටහිර රටවලට ආයෝජනය කරද්දී අපි කියනවා ඒක ආයෝජනය කියලා. අපි කියන්නේ ණයක් දෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ ණය දීම තමයි. අපි ඇමරිකාවට ණය දෙනවා. ඇමරිකාවට ට්‍රෙෂරි බිල් ගන්නවා කියලා කියන්නේ අපි ඇමරිකාවට ණය දෙනවා. ඒ වගේම අපි ණය ගන්න පුළුවන් අපිට වෙන රටකින්. ඉතින් එහෙම අරගෙන ගරු මුලාසිරුණුගේ මන්ත්‍රීතුමනි අපි ඒකෙන් පාඩුවක් විඳින් නැති වෙන විදිහට අපි ඒක දැන් හරිගස්සගෙන තියෙනවා අපිට අවශ්‍ය වුණොත් අවශ්‍ය වෙලාවට ලබා ගැනීමට. ඒත් එක්කම අපි ඊයේ පෙරේදා චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් අපි ලබා ගත්ත ණයක් හැටියට ඒක ණයක් හැටියට ලබා ගත්තා. මොකද අපිට එතුමා ඒ මන්ත්‍රීතුමා කිව්වා වගේ අපිට ඉදිරියේදී ණය ගෙවන්න සිදු වෙනකොට ඒක පාවිච්චි කරගන්න පුළුවන් වෙන නිසා. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැන් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ ඒ අය රටකට ලැබෙන ඇලොකේෂන් එක SDR ඇලොකේෂන් එක වැඩි කරලා තිනවා ඇමරිකානු ඩොලර් බිලියන 650කින්. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 650ක් මුළු ලෝකයටම ලබා දෙන අවස්ථාවකදී ගරු මුලාසිරුණුගේ මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාවටත් ඩොලර් මිලියන 800ක ප්‍රමාණ මුදලක් අපේ account එකටත් බර වෙනවා. ඉතින් ඒ නිසා අපේ සංචිත තවදුරටත් වැඩි වෙනවා. මේවා කියද්දි සමහර කරලාට මේ ආයත බොහොම අප්‍රසන්න වෙන්නට පුළුවන්. ඒකට මේක තමයි තත්ත්වය. මේක තමයි සත්‍යය. ඉතින් ඒකත් අපිට දැන් ලැබෙනවා තව ටික කලකින්. ඊට අමතරව අපි හැම දිනකම වගේ මාකට් එකකින් forex market එකකින් මේ අපිට මුදල් මහා බැංකුවට ලබා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. මහා බැංකුවට මිල දීලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් පැත්තට නෙමෙයි මහා බැංකුව විකුණලා නැහැ. මහා බැංකුව මේ කාලය තුලදී මිලදී ආරම්භ තිනවා. පසුගිය මාසෙදී මෑත කාලයේදී ලබාගත් වැඩිම මුදල තමයි මේ අපේ මහ බැංකුවට ලබා ගන්න පුළුවන් කියලා තියෙන මේ පසුගිය මාසය තුලදී. ඉතින් ඒ නිසා මේ ක්‍රමවේදය ඔස්සේ අපිට නිසි මාවතකට යන්න පුළුවන්. ඒතර අපේ සංචිත ප්‍රමාණය බිලියන අපිට පාවිච්චි කළ හැකි සංචිත ප්‍රමාණය බිලියන 7.7ක බිලියන 7.2ක පමණ මුදලකට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක හරහා අපිට දැන් ශක්තියක් වැඩි වෙලා තියෙනවා. අපි 2019 දී කිසිම ප්‍රශ්නයක් නැතුව රට පාලනය කරපු අයට වඩා තත්වයකට අද අපිට පිවිස ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉදිරියේදීත් අපි තවදුරටත් මේවා වැඩි කර ගන්න බලාපොරොත්තු වෙනවා. පසුගියදා මම ඔමාන් රාජ්‍යයටත් කටාර් රාජ්‍යයටත් පිවිසුණා. ඒ කාලය තුලදී අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වුණා විවිධ මේ ඔමාන් රජයේ මහ බැංකුව සමගත් කටාර් රජයේ මහ බැංකුව සමගත් අපි කතා කරුවා. ඒ ඉන්වෙස්ට්මන්ට් ඔතොරිටීස් එක්කත් අපි කතා කරුවා. මම හිතන්නේ ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ බැඳුම් කරවල ශ්‍රී ලංකාවේ බිල්පත්වල අපිට ආයෝජනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම මහ බැංකුවෙන් ඉවත් වෙලා යනකොට ගරු මුලාසනුරුල මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාවේ බැඳුම් කර සහ ශ්‍රී ලංකාවේ බිල්පත්වල ඇමරිකානු ඩොලර් මිලියන 3400ක ආයෝජනයක් තිබුණා. මේ ආර්ථික ඔස්තාරල් ඇවිල්ලා මොකද කිරුවේ? ඒ මිලියන 3400 400ට බැස්සලා අපේ සංචිත ප්‍රමාණය දුර්වල කරගත්තා. දුර්වල කරගත්තා විතරක් නෙමෙයි රුපියල් 51කින් අවුරුදු 5ක් තිස්සේ කාබාසිනිය කරගත්තා. ඉතින් දැන් අපිට ඇවිල්ලා කතා කරලා අපිට කියලා දෙන්න හදනවා කොහොමද සංචිත පාලනය කළ යුත්තේ කියලා. අපිට කියලා දෙන්න හදනවා කොහොමද රුපියල පාලනය කරගත්තේ යුත්තේ කියලා. ඉතින් ඒවා හොඳ වෙලාවට අපි ඒ අයගෙන් උපදෙස් ලබා ගැනීමට ඉතර ලොකු උත්සාහයක් නැහැ. අපි ඒ අයගෙන් උත්සාහයක් ගත්තා නම් අද එහෙමනම් අවුරුදු 2කින් රුපියල් 20කින් යනවා තවදුරටත්. ඒ කියන්නේ අද 191 නෙමෙයි 210ට තියනවා දැන් වෙනකොට. අවුරුදු අන්තිම වෙන 230 වෙනවා. ඉතින් අපි ඒ උපදෙස් නොලබා අපි ඒ අයගේ ඒ කියන කතාවලට ඇහුම් ගන්න නොදී අපි හරි මාර්ගයට අද ගෙනියන එක තමයි අපේ තියෙන මූලික අරමුණ. ඉතින් ඒ නිසා ගරු මුලාසිරුට මන්ත්‍රීතුමනි අපි මේ ආයතනයට නැවත වරක් අභියාචනය කරනවා. මේ රුපියල ගැන වැරදි පුරෝකථන කරන්නට එපා. ඒවා කෙරුවම වෙන්නේ සමහරක් වෙලාවට ලෝකයට යන පණිවිඩය හරි පණිවිඩයක් නෙමෙයි. ලෝකයට යන පණිවිඩය මේ රටේම ඉන්න අය දුර්වල කරලා කතා කරද්දී ලෝකයේ ඉන්න වෙනත් අය වෙනත් පාර්ශ්වයන් ඒවායින් මුලා වෙනවා. එහෙම මුලා නොවන විදිහට කටයුතු කරන්න කියලා මම
ඉල්ලනවා. ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් විතරයි
තියෙන්නේ. හරි ගරු මේ ගරු මුලසුනුර මන්ත්‍රීතුමනි මම මේ විනාඩි 2 අරගෙන මම කියනවා අනිවාර්යයෙන්ම අපි රුපියල ශක්තිමත් කරනවා. රුපියල ශක්තිමත් කරන්නට එක හේතුවක් තමයි අපේ ණයබරතාවය අපිට පාලනය කරන්න පුළුවන් වෙනවා ඉතාමත් හොඳින් එහෙම වුණා නම්. මේ පසුගිය දවස් කීපය තුළදී එතුමා කිව්වා රුපියල් 15කින් රුපියල අධි ප්‍රමාණය උණයි කියලා. එහෙමනම් අපිට ඇමරිකානු ඩොලර් බිලියන 300 බිලියන 35ක් පමණ තියෙනවා ණය හැටියට. ඒ ණය රුපියල් වලින් දැන් කතා කරද්දී ඒ ප්‍රමාණය දැන් රුපියල් බිලියන 525කින් ඒ දවස් කීපෙදී අඩු වුණා. 525කින් අඩු වුණා බිලියන. ඔන්න වැඩ. ඔය වැඩ තමයි කරන්නට ඕනේ. නිකන් ගිහලා මිනිසුන්ගෙන් ටැක්ස් කරලා පුළුවන් තරම් ටැක්ස් ටු ජීඩීපී එක වැඩි කරගෙන ගිහිල්ලා මිනිසුන්ගේ බෙල්ල මිරිකලා තියෙන හැම සතේම ගන්න එක නෙමෙයි. මේ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්නට ඕනේ. ඒ අය මන්ද හිතන්නේ තව ඉදිරි කාලයකදී පාලනය කරන්නට පිවිසෙයි කියලා. එහෙම වුණත් කවදාවත් මේවා කියලා දෙනකොට ළමයිට මේවා කියලා දෙන්නට පුළුවන් වෙන හැටියට අපි මේවා පොඩ්ඩක් පෙන්වලා දෙන්නට ඕනේ. එහෙමනම් අපි ණයබරතාවය අඩු කරගත්තා. අපේ රටේ රුපියල ශක්තිමත් කරගත්තා. අපේ රටේ සංචිත පාලනය හොඳින් කරගත්තා. ඊළඟ කාර්තු කීපය තුළදී නැවතවරක් අපේ දළදේශ නිෂ්පාදිතය ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි කරගෙන මේ අවුරුද්දේ 6% ඉලක්කයට අපි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඒ ක්‍රම ඒ හරහා අපේ රට නැවතවරක් සංවර්ධිත රටක් බවට පත් කරන්නට අපි මේ කරන ප්‍රයත්නයට උදව් කරන්නේ කියලා ඉල්ලීම කරමින් මාගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොමත්ම ස්තුතියි. අද දින ന്യാයපත්‍රයේ විෂය අංක 1 අනුමත කිරීමට සභාව එකඟද?
ආයි.
Visayanka Deka, Anumatakirim Sabavikangada.
Aye.
Anka Tuna, Anumatakirimata Sabavikangada.
Aye.
Anka Hatara, Anumatakirimata Sabavikangada.
Aye.
Anka Paha, Anumatakirimata Sabavikangada.
Aye.
Anka Haya, Anumatakirimata Sabavikangada.
Aye.
Visayanka Hata, Anumatakirimata Sabavikangada.
Aye.
Anka Ata, Anumatakirimata Sabavikangada.
Aye.